මැදම් අවස්ථාව ලබා දෙනවා.
ඔව් රාජිකා, අපි බලමු මෙහුම් ක්‍රම මොනවාද කියලා. මෙහුම් ක්‍රම වර්ග තුනකට වෙන් කරලා තියෙනවා. දුවල පුතාලා මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙනකොට පෑනක් පොතක් ළඟ තියාගෙන ඇති. අවශ්‍ය සටහන් උවමනාම තැන්වල සඳහන් කරගන්න. ඔබලන්ගේ පෙළ පොතේ 136 වෙන පිටුවේ මේ වර්ගීකරණය පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ මෙහුම් ක්‍රම මූලිකම වශයෙන් කොටස් තුනකට බෙදෙනවා නේද රාජිකා? මොනවද මේ මූලික මෙහුම් ක්‍රම කියලා කියන්නේ?
මේ මූලික මෙහුම් ක්‍රම අපි කොටස් තුනකට බෙදෙනවා. මෙහුම් ක්‍රම කොටස් තුනකට බෙදෙනවා. මූලික මෙහුම් ක්‍රම, විසිතුරු මෙහුම් ක්‍රම සහ ශිල්පීය මෙහුම් ක්‍රම විදිහට.
ඔව්, මොනවද මේ මූලික මෙහුම් ක්‍රම කියන්නේ රාජි?
හරි පුතේ, අපි මේ මූලික මෙහුම් ක්‍රම කියලා කියන්නේ මැසීමක් තුලින් අනිවාර්යෙන්, ඒ කියන්නේ නිර්මාණයක් ගොඩනැගීමේදී අනිවාර්යෙන්ම යොදාගත යුතු මැහුම් ක්‍රම. ඒවට තමයි අපි මේ මූලික මැහුම් ක්‍රම කියලා කියන්නේ. අපි නූල් ලැදීම, සිහින් නූල් දිවවීම, වාටි මැස්ම, ප්‍රිස්මේන්තු මැස්ම වගේ අපි මූලික මැහුම් ක්‍රම කියලා හඳුන්වනවා. වාටි මැස්මත් පුතේ කොටස් කිහිපයකට බෙදෙනවා. අපි සාමාන්‍යයෙන් මහන වාටි මැස්ම, සැඟ වාටි මැස්ම, සන්නාලි වාටි මැස්ම විදියට. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ විසිතුරු මැහුම් ක්‍රම කියන්නේ මොනවද කියලා. උදේනි අපි කියමු විසිතුරු මැහුම් ක්‍රම මොනවද කියලා.
ඔව් පුතේ, දෙවනි වර්ගයේ තමයි මැහුම් ක්‍රම යටතේ අපි කතා කරන විසිතුරු මැහුම් ක්‍රම. විසිතුරු මැහුම් ක්‍රම ගණනාවක් තියෙනවා. 10 පොතට අදාළ විසිතුරු මැහුම් ක්‍රම පහකුත්, ඉතිරිය 11 ශ්‍රේණියේ පොතට මහණ්ඩ යදා තියෙන විසිතුරු මැහුම් ක්‍රම කීපයක්. එමනම් මම ඔයගලන්ට කියන්නම් මොනවාද මේ විසිතුරු මැහුම් ක්‍රම කියලා. ඔව්, දන්වැල් මැස්ම, නැටි මැස්ම, කතිර මැස්ම, ඒ වගේම ලේසි ඩේසි මැස්ම, බ්ලැන්කට් මැස්ම. මෙන්න මේ ටික තමයි 10 ශ්‍රේණියේ මැසීමට අදාළ විසිතුරු මැහුම් ක්‍රම. බුලියන් මැස්ම, ප්‍රංශ ගැට මැස්ම, හුරුළු කටු මැස්ම හා සැටින් මැස්ම. එතන මේ සියලුම මැහුම් ක්‍රම තවත් බොහෝ තියෙනවා. ඔයගලන්ට අදාළව තියෙන්නේ මෙන්න මේ විසිතුරු මැහුම් ක්‍රම යටතේ මේ වර්ග ටික. හොඳයි දුවේ පුතේ, මූලික මැහුම් ක්‍රම, විසිතුරු මැහුම් ක්‍රම, මේ මැහුම් ක්‍රම යටතේ ඉගෙන ගන්න ඔයාලට ඊළඟට තියෙන්නේ ශිල්පීය මැහුම් ක්‍රම කියන්නේ මොනවාද කියන එක ගැන දැනගන්නට. අපි ඒ ගැනයි දැන් මේ කතා කරන්නේ නේද රාජිකා?
ඔව්, අපි මේ ශිල්පීය මැහුම් ක්‍රම කියලා හඳුන්වන්නේ නිර්මාණයක් සකස් කිරීමේදී හෝ ඇඳුමක් මැසීමේදී රෙදි කොටස් මූට්ටු කිරීම, විවර මැසීම, පියවීම, බන්ධන යෙදීම ආදියේදී මැසීමේ ශිල්පීය ක්‍රම භාවිතා කරනවා. නිර්මාණයක හෝ ඇඳුමක හොඳ නිමාවක් ලබා දීමට, නැත්නම් අපි කියනවා නිර්මාණයේ පූර්ණ බවක් ඇති කිරීමට අපි මේ ශිල්පීය ක්‍රම භාවිතා කරනවා. ඒ වගේම තමයි දුවේ පුතේ, උපාංග නිර්මාණය සඳහා අපි මේ මැසීමේ ශිල්පීය යොදා ගැනීමේදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයකුත් තියෙනවා. ඒව ගැන කිව්වොත් එහෙම රෙදි වර්ගයේ ස්වභාවය, යොදන ස්ථානය, යෙදිය යුතු මැහුම් ක්‍රම, මේවා ගැනත් සැලකිලිමත් වෙලා තමයි පුතේ අපි මේ මැසීමේ ශිල්පීය ක්‍රම මැසීමට සූදානම් විය යුත්තේ. හරි පුතේ, එහෙනම් දැන් බලමු අපි මේ මැසීමේ ශිල්පීය ක්‍රමවලින් මූට්ටු වර්ග කියන්නේ මොනවද කියලා. හරි, එහෙනම් මේ මූට්ටු විදිහට අපි විවෘත පැතලි මූට්ටුව, පැතලි මූට්ටුව, ප්‍රංශ මූට්ටුව, අතිච්ඡාදන මූට්ටුව සහ පිටාර මූට්ටුව ලෙසින් මූට්ටු වර්ග නම් කරන්න හඳුන්වන්න පුළුවන්. අපි කිව්වා පුතේ මූට්ටු වර්ග ගණනාවක්. මොනවද මේ මූට්ටු? නැවත කියමු බලන්න. විවෘත පැතලි මූට්ටුව, පැතලි මූට්ටුව, ප්‍රංශ මූට්ටුව, අතිච්ඡාදන මූට්ටුව සහ පිටාර මූට්ටුව ලෙසින් අපි මේ මූට්ටු වර්ග හඳුන්වා දෙන්න පුළුවන්.
මැද රට ගුරු ගෙදර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාලය සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒකාබද්ධව මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන මැද රට ගුරු ගෙදර පන්තිකාමරේ ඔබට ගොස් නිවසේ ආලින්දයට සතියේ සෑම දිනකම පසරු තුනේ සිට කඳුරට සේවය FM 98.1 107.3 107.5 ඔස්සේ මැද රට ගුරු ගෙදර මැද රට ගුරු ගෙදර පිළිබඳ ඔබේ අදහස් හා යෝජනා යොමු කරන්න මෙන්න මේ දුරකථන අංකයට ප්‍රියන්ති කොඩිතුවක්කු 0.74161013 රංගන ගුණරත්න 0.71439 5758 මැද රට ගුරු ගෙදර
එමනම් දුවේ පුතේ අපි දැන් ගීත විරාමයකටයි සූදානම් වෙන්නේ ලස්සන ගීතයක් අපි අහමු සන්ධිරා ඉඳුවරී තමයි මේ ගීතය ගයන්නේ එමනම් දුව පුතේ මැද රට ගුරුකතරින් නැවතත් අපි එක්කමු ගෘහ ආර්ථික විද්‍යා විෂය පිළිබඳව කතාබහ කරන්නට.
හරි දුවේ පුතේ, අපි මේ ගීතමය විරාමයට කලින් කතා කරමින් හිටියේ මූට්ටු වර්ග පිළිබඳව. දැන් බලමු පුතේ, අපි මේ මූට්ටු වර්ග යොදා ගන්න අවස්ථා මොනවද කියලා. අපි පැතලි මූට්ටුව යොදා ගන්න අවස්ථා තමයි ලදරු ඇඳුම්, කාන්තා ඇඳුම්, රාත්‍රී ඇඳුම් වගේවා මැසීමේදී, ලදරු මැසීමේදී අපි මේ පැතලි මූට්ටුව භාවිතා කරනවා. විශේෂයෙන්ම ලදරු ඇඳුම් වල උරහිස මූට්ටු කිරීම සඳහා භාවිතා කරන්නේ මේ පැතලි මූට්ටුව. ඒ වගේම තමයි දුවේ පුතේ ප්‍රංශ මූට්ටුව කියලා එක්කුත් තියෙනවා. මේ ප්‍රංශ මූට්ටුව යොදා ගන්නේ කොට්ට උර, කුෂන් කවර වගේ ඒවා මූට්ටු කිරීම සඳහා. දෙපොටක් සහිත ගෘහීය උපාංග නිර්මාණයේදී අපි මේ ප්‍රංශ මූට්ටුව භාවිතා කරනවා. එහෙනම් බලමු පුතේ, ඊළඟට අපි මේ තව එකක් තියෙනවා ආර කියලා. මොනවද මේ ආර කියලා කියන්නේ? ආර කියපු ගමන් නම් ඔයාලට නුහුරු ඇති. ඒත් මේ ආර කියන දේ ඔයාලා දන්නවා. ආර කියලා කියන්නේ ඩාට්ස් වලට. ඔයාලගේ යුනිෆෝම් වල, සාරි ජැකට් වල, බ්ලවුස් වලට මේ ඩාට් නැත්තම් ආර යොදනවා. එයින් ඇඳුමකට හොඳ පිරිපුන් බවක් ලබා දෙනවා. ඒ වගේම තමයි දුවේ පුතේ මේ ආර කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක්කලවරක් පමණක් උල්ලු ආර, දෙකලවරම උල්ලු ආර විදිහට මේ ආර කොටස් දෙකකට බෙදෙනවා. ඊළඟට පුතේ ඔපනැලි ගැන කතා කරන්න පුළුවන්. මොනවද මේ ඔපනැලි කියලා කියන්නේ? ලස්සන ඇති කිරීම සඳහා, එහෙමත් නැත්නම් අපි කියනවා විසිතුරු බවක් ඇති කිරීමට තමයි මේ ඔපනැලි භාවිතා කරන්නේ. ඔපනැලි කියවහමත් ඔයාලට පැහැදිලි මදි ඇති. ඔයාලා දැකලා තියෙනව නේද පුතේ, ටීචර්ස්ලාගේ සාරි ජැකට් වල අතේ උඩ සිට පහළට ළඟ ළඟ චූටි රැලි වගේ මහලා තියෙනවා. ඒ වගේම අපි අඳින බ්ලවුස් වල දෙපැත්තේ චූටිවට රැලි කිහිපයක් එක ළඟ මහලා තියෙනවා. මේවා තමයි අපි ඔපනැලි කියලා හඳුන්වන්නේ. මේ ඔපනැලි වර්ගත් අපිට විවිධ විදිහට මහන්න පුළුවන්. සිහින් ඔපනැලි, පල්ලල් ඔපනැලි, විසිතුරු ඔපනැලි විදිහට වෙනස් වෙනස් විදිහට මෙහිමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පුතේ අපි තවත් යොදා ගන්න ශිල්පීය ක්‍රමයක් තමයි මේ රැලි යෙදීම. රැලි යෙදීමත් අපි සිහින් රැලි යෙදීම, විසිතුරු රැලි යෙදීම විදිහට වෙන් කරන්න පුළුවන්. දැන් 11 ශ්‍රේණියේ දරුවොන් මතක ඇති, සමහර විට ළමා ගවුම නිර්මාණය කරලා තියෙනවා නම් මේ ළමා ගවුමට යොදාගන්නේ අපි සිහින් පුංචි රැලි. ඒ වගේම මේ චූටි රැලියෙදු ස්කර්ට් වර්ග හැම ඕන තරම් දැකලා තියෙනවා. ඉලාස්ටික් දාලා හැමත් අපි චූටි රැලි හදා ගන්නවා. ඒ වගේම තමයි මේ රැලි විසිතුරු කරලා විසිතුරු රැලි විදිහටත් යොදා ගන්න පුළුවන්.
උදුවේ පුතේ, අපි ඊළඟට බලමු ශිල්පීය මෙහොන් ක්‍රමයක් වෙන පොළොවි කියන්නේ මොනවද කියලා. පොළොවි වර්ග තුනක් තියෙනවා. පිහිතල පොළොවි, යටිකුරු පොළොවි, පෙට්ටි පොළොවි. පිහිතල පොළොවි කියලා කියන්නේ පිහිය තලය වගේ හරි එකම විදිහට එක කෙලින් මහන රැලි. එතකොට රෙද්ද ගැඹුරට රැල්ල නවලා තියලා මහනවා. ගොඩක් මේ රැලි වර්ග බලා ගන්න පුළුවන් අපිට පාසල් නිලැඳුම් වල. පාසල් නිලැඳුම අලුත් වෙන්නට කලින් හේමමාලී බාලිකා විදුහලේ නිලැඳුමේ තිබුණේ මේ පිහිතල පොළොවි. ඔයගලන්ට මතකයි නෝ. ඒ වගේම මේක සායවල් වලටත් යොදාගෙන තියෙනවා. මම මේ ඕගලන්ට හොඳට මතක් වෙන්නටයි පැහැදිලි කරලා දෙන්නේ. ඒ වගේම තමයි මේ යටිකුරු පොළොවි කියන එක අපේ මේ ගොඩක් දියණියන් ගයිඩින් කරනවා පාසල්වල. ඒකේ නිලැඳුමට සාය හැඩ කරන්නට සායිට යොදලා තියෙන්නේ මේ යටිකුරු පොළොවි කියන එක. ඒත් එක්කම අනිත් එක තමයි පෙට්ටි පොළොවි. අපි නගරයේ බාලිකා පාසල් සියල්ලගේම වාගේ සායට, යුනිෆෝම් එකේ සායට යොදාගෙන තියෙන්නේ මේ පෙට්ටි පොළොවි කියන එක. අපි කිව්වොත් උසස් බාලිකා විද්‍යාලය, ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය, ඒ වගේම පුෂ්පදාන බාලිකා විද්‍යාලය, මේ ආදී සියලුම බාලිකා පාසල්වල බොහෝ විට යොදාගෙන තියෙන, අනිවාර්යයෙන් මේ පාසල්වල නම් යොදාගෙන තියෙන්නේ මේ පෙට්ටි පොළොවි කියන එක. එතන මේ පෙට්ටි පොළොවියේම නොපිට පෙත්ත තමයි ඇත්තටම යටිකුරු පොළොවිය කියලා කියන්නේ. ඒත් එක්කම අපි බලමු මොනවද මේ විවර කියන්නේ කියලා. විවර වර්ගත් කිහිපයක් තියෙනවා. විවරයක ප්‍රයෝජනේ තමයි දුවේ පුතේ අපිට ඇඳුමක් ඇඟලෑමට සහ ගැලවීමට පහසුවක් ලැබලා දෙනවා මේ විවරවලි. එතන විවර කිහිපයක් සඳහන් වෙලා තියෙන ඕගලන්ගේ වර්ගීකරණයේ යටතේ. අපි බලමු මේ විවර මොනවද කියලා. බැඳි විවරය. බැඳි විවරය කියලා කියන්නේ දුවේ පුතේ නිල ඇඳුමේ කඳ කොටසේ ඔගලන්ට අයි එක දාන තැන එතන තියෙනවා විවරය. අන්න ඒ විවරය තමයි බැඳි විවරය කියලා කියන්නේ. මේක මහලා තියෙන්නේ විකර්ණාකාර පටියක් යොදලා. ඒත් එක්කම අමුතුයින් පටියැල්ලූ විවරය. එතන මේ අමුතුයින් පටියැල්ලූ විවරය කියන එක අපේ ජාතික ඇඳුමේ නැෂනල් කියන ඇඳුමේ කමිසයේ විවරයේ විදියට යොදාගෙන තියෙන්නේ මේ අමුතුයින් පටියැල්ලූ විවරය. ඒත් එක්කම දිග්ගැස්සූ විවරය සහ බලපෝරු විවරය කියලා තවත් විවර දෙකක් සඳහන් වෙනවා. මේ දෙකත් මහද්දී ඔගලන්ට පැහැදිලි වෙයි. මේකෙත් විකර්ණාකාර පටියක් යොදාගෙන තමයි අපේ බ්ලවුස් වල, ගවුම් වල විවර පියවීම විවර මහලා තියෙන්නේ මෙවැනි ක්‍රම උපයෝගී කරගෙන. හොඳයි, විවර පිළිබඳව දැනුවත් වෙච්ච දුවේ පුතේ ඔයාලට ඊළඟට මම පැහැදිලි කරලා දෙන්න හදන්නේ විවර පියවීමේ ශිල්පීය ක්‍රමය පිළිබඳවයි. එහෙමනම් මේ විවර පියවීමේ ශිල්ප ක්‍රම යටතේ කිහිපයක් සඳහන් වෙලා තියෙනවා ඕගලන්ගේ මේ පොතේ. හොඳයි, බොත්තම් හා කාස. බොත්තම් හා කාස කිව්ව ගමන් ඕගලන්ට පැහැදිලි කමිසවල විවරය පියවලා තියෙන්නේ. බොත්තමක් අල්ලලා තියෙනවා එක පැත්තකට, අනෙක් පැත්තට ඒ බොත්තම දැමීම සඳහා පොඩි සිදුරක් තියෙනවා. ඒක මහලයි තියෙන්නේ, ඒකටයි අපි කියන්නේ කාසය කියලා. අනෙක් එක තමයි දෙපති ජන්තු. වචනේ අලුත්, නමුත් මේක අපි දන්න දෙයක්, සුලභව භාවිත කරන දෙයක්. දෙපති ජන්තු කියලා කියන්නේ දුවේ පුතේ අයිලට් වලට. දැන් දන්න ඕනේ නේද? හරි. අනෙක් වර්ගයේ තමයි හාක්ක හා මුදු. හාක්ක හා මුදු කිව්වහමත් වචනේ වෙනස් වගේ, නමුත් අපි භාවිතා කරන්නේ මේ බොහෝ විට හක් කියලා නේද? එතකොට ස්කර්ට් වල, ඒ වගේම කලිසම් වල මේ හක් එකක් අල්ලලා තියෙනවා විවරය පියවීම සඳහා. ඒත් එක්ක මේ හක් එක දැමීම සඳහා තවත් එවැනිම පොඩි මේ විදිහට මුදුවක් වගේ මහපු එක්කුත් තියෙනවා. එහෙම නැත්නම් එම ලෝහයෙන්ම හදපු එකක් තියෙනවා. අන්න ඒකට තමයි මුදු කියලා කියන්නේ. එහෙනම් විවර පියවීමේ අනෙක් ක්‍රමය තමයි හක් හා මුදු. අනෙක් එක තමයි පුතේ සෙනගාංචු. ඒ වචනේත් අලුත්. නමුත් මේක සිංහල වචනය. ඉංග්‍රීසියෙන් අපි ඒකට කියන්නේ ෂිපර් කියලා. දැන් දන්නවනේ නේද? හැම වෙලෙම අපිට ෂිපර් එකකින් විවරය පියවා ගැනීමට හැකියාව තියෙනවා. ස්කර්ට් එකක් ඇඳද්දත් නේද? ගවුමක් ඇඳද්දත්. එතකොට අපිට විවරය ෂිපර් එක ඇරලා අරින්න පුළුවන්. ඒ වගේම ඇඳ ගන්නට ගත්තට පස්සේ, ඇඟලෑවට පස්සේ වසා ගන්න පුළුවන්. අනෙක් එක තමයි මුලිනුත් කතා කළා අපි වෙල්කෝ ටේප් කියන එක. වෙල්කෝ ටේප් කියන එක ගොඩක් වෙලාවට ඔගලන්ට කලින් පැහැදිලි කරලා දුන්න විදිහට සපත්තු වල, ඒ වගේම බෑග් වල, ඒ වගේම ඔගලන් ළඟ තියෙන පෙන්සිල් කේස් එකෙත් අලවලා තියෙනවා මේ විවරය පියවීම සඳහා. ඒත් එක්කම උපාංග නිර්මාණයේදී කුෂන් කවර වල විවරය පියවීම සඳහා දුවේ පුතේ යොදාගන්නේ මේ වෙල්කෝ ටේප් කියන එක. ඊට පස්සේ තවත් එකක් තියෙනවා, ටේප් ඇල්ලීම. දුවේ පුතේ ටේප් ඇල්ලීම හා රිබන් ඇල්ලීම බහුලවම භාවිත කරන්නේ ලදරු ඇඳුම්වල විවරය පියවීම සඳහා. එහෙමනම් අපි බලමු අනෙක් ශිල්පීය ක්‍රම ටික මොනවාද කියලා. රජිකා,
හරි දුවේ පුතේ, උපාංගවල තවත් අපි උපාංග මැසීමේදී ශිල්පීය ක්‍රම විදිහට බඳන යොදනවා. ඒ වගේම පයිපින් කරනවා. උපාංගවල ඍජු හෝ වක්‍ර අද්දර නිම කිරීමට තමයි අපි මේ බඳන හරි පයිපින් හරි යොදන්නේ. බන්ධනයක් හරි පයිපින් එකක් හරි යෙදීමට අපි මුලින්ම කරන්නේ විකර්ණාකාර පටි කපා ගැනීම. ඒ විදිහට කපාගත් විකර්ණාකාර පටි පිළිවෙලකට තියලා හොඳින් මහගන්න එක තමයි බන්ධන හෝ පයිපින් වලින් සිද්ධ වෙන්නේ. මේම පුතේ අපි පසු පාඩම්වලදී මැසීම සිදු කරනවා. එතකොට නිවරදි පිළිවෙල සාකච්ඡා කරමු. ඒ වගේම තමයි දුවේ පුතේ ඊට පස්සේ අපි රේන් දැල්වීම, රැලිපැටි ඇල්වීම කියන්නේත් මේ ශිල්පීය මැහුම් ක්‍රම. අපි මේවා මතක ඇති මුලින්ම අක්ෂරසලිවලදී කතා කරා. ඒ නිසා අපි දැන් බලමු ඇඳුමක් අලුත් වැඩියා කරන්නේ කොහොමද කියලා. අලුත් වැඩියා කරනවා කියන්නේ මොකද්ද පුතේ? අපි ඇඳුමක් ඉරුණු අවස්ථාවක එළලීම සෝ අණ්ඩ දැමීම කරනවා. එළලීම හරි අණ්ඩ දැමීමක් හරි සිද්ධ කරනවා. එළලීමේදී නූල් දිවවීම මගින් අපි ඉරුණ තැන පිළිසකර කර ගන්නවා. ඒ වගේම ඇණයකට හිල්ලුනාම, කෝටුවකට හිල්ලුනහම වගේ අපි අණ්ඩ දැමීමක් සිද්ධ කරනවා. වෙනත් රෙදි කොටසක් තියලා මසා ගන්න එකක් තමයි අණ්ඩ දැමීම කියලා කියන්නේ.
හොඳයි දුවේ පුතේ, මැහුම් ක්‍රම මැසීමේදී අපි අවධානය යොමු කළ යුතු තවත් කාරණා කීපයක් තියෙනවා. බලමු ඒ මොනවාද කියලා.
හොඳයි දුවේ පුතේ, අපි මැහුම් ක්‍රම දැන් අපි කතා කරානේ මූලික විසිතුරු ශිල්පීය ක්‍රම විදිහට. මේ මැහුම් ක්‍රම මැසීමට නම් අපි රෙදි නියදි සකස් කරගන්න ඕන. එහෙමනම් මේ රෙදි නියදි සකස් කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා. පුතේ, මූලික මැහුම් ක්‍රම සහ මැසීමේ ශිල්පීය ක්‍රම මැසීම සඳහා අපි සෙන්ටිමීටර් 10 සෙන්ටිමීටර් 12 ප්‍රමාණයට රෙදි නියදි සකස් කරගන්න ඕන. ඒ වගේම තමයි විසිතුරු මැහුම් ක්‍රම මැසීමට නම් අපි උස සෙන්ටිමීටර් 12 පළල සෙන්ටිමීටර් 12 එන විදිහට රෙදි නියදි සකස් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි පුතේ මේ මැහුම් ක්‍රම මැසීමේදී අපි මූලික මැහුම් ක්‍රම සහ ශිල්පීය මැහුම් ක්‍රම සඳහා සුදුසු වන්නේ ඒ රෙද්දේ පාටම නූල්. ඒ වගේම විසිතුරු මැහුම් ක්‍රම සඳහා නම් අපිට විවිධ වර්ගයේ කපු කැරලි නූල් භාවිතා කරන්න පුළුවන්. ඒ විදිහට එහෙනම් පුතේ අපි මේ මැහුම් ක්‍රම මැසීම සඳහා සූදානම් විය යුතුයි. හරි යනෝම, එහෙනම් අපි කියමු මේ මූලික මැහුම් ක්‍රම මැසීම සිදු කරන්නේ කොහොමද කියලා.
හරි දුවේ පුතේ, දැන් ඕගොල්ලන්ට රෙදි නියදිවලට අවශ්‍ය රෙදි කපා ගන්න ආකාරය පැහැදිලි කරලා දුන්නා. එහෙමනම් ඕගොල්ලන් ඊළඟට මේ වැඩසටහනත් සමඟ සම්බන්ධ වෙද්දී මෙම ආකාරයේ මෙෂර්මන්ට් වලට නැත්නම් මේ මිමි වලට රෙදි නියදි කිහිපයක් කපාගෙන අපිත් එක්ක එකතු වෙන්න. එහෙමනම් අද කරන ලද 10 නිපුණතාවයට අදාළව ප්‍රශ්න කිහිපයක් ඕගල්ලන්ට යොමු කරන්නයි මේ සූදානම් වෙන්නේ. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. අපිත් එක්ක මේ වෙලාවේ 11 ශ්‍රේණියේ දරුවනුත් එකතු වෙලා ඇති. දුවේ පුතේ, අපිට මෙම නිපුණතාවයට අදාළව සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ පළමුවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 28 සිට 35 වෙනි ප්‍රශ්නය දක්වා වූ ප්‍රශ්න 8ක් හැමදාම ලැබෙනවා. ඒ වගේම 10 හා 11 ශ්‍රේණිවල මේ නිපුණතාවයට අදාළව දෙවැනි ප්‍රශ්න පත්‍රයේ දෙවැනි ප්‍රශ්නය ලැබෙන්නේ රෙදිපිලි කොටසට අදාළව. එහෙමනම් අද අපි කතා කරේ 10 ශ්‍රේණියේ දරුවන්ට අදාළ නිපුණතාවයෙන් නිසා ඊගොල්ලන්ට ගැළපෙන විදිහට අපි අද සාකච්ඡා කළ කොටසට අනුව ප්‍රශ්න කිහිපයක් ලබා දෙන්නටයි සූදානම් වෙන්නේ. දුවේ පුතේ, ඔගලන් ළඟ තියෙන පොතේ සඳහන් කරගන්න මෙන්න මේ ප්‍රශ්න ටික. අපි උත්තර ටික ඊට පස්සේ සාකච්ඡා කරමු. හොඳයි, පළමුවෙනි ප්‍රශ්නය ලියාගන්න. නිවසේ භාවිතයට අවශ්‍ය උපාංගයක් තමන් විසින් නිර්මාණය කර ගැනීමෙන් ඇතිවන වාසි දෙකක් ලියන්න. හරි නේද? හොඳ, දෙවෙනි එක, ගෘහීය උපාංගවල ඍජු හා වක් වක්‍ර අද්දර නිම කිරීමට යොදාගත හැකි ශිල්පීය මෙහෙයුම් ක්‍රම දෙකක් ලියන්න. ඊළඟට අත්පිස්නා රඳවණයක් සකස් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය මෙවලම් හා උපකරණ දෙක බැගින් ලියන්න. සිවෙනි ප්‍රශ්නය, ගෘහීය උපාංග අලංකාර කිරීමට භාවිත කළ හැකි විසිතුරු මෙහෙයුම් ක්‍රම හතරක් නම් කරන්න. ටොපික් ප්‍රශ්නයක් දෙන්න නේද? එහෙනම් පස්සේ නේ කියලා ගන්න. අක්ෂර සිල යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? උදාහරණ දෙකක් දක්වන්න. හරි, අක්ෂර සිල යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? උදාහරණ දෙකක් දක්වන්න.